ස්වාමීන් වහන්සේ.
ඔව්.
පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ ප්‍රශ්න දෙකක් තියෙන එකක් තමයි දැන් ඔය සතිපට්ඨානය ගැන ඉස්සර කියද්දි දැන් අපි මේ මුලින්ම සිහියෙන්නේ පටන් ගන්න සිහිය මේ දියුණු කිරීම තුළින් මාර්ගයේ කිසියම් දුරකට යන්න උත්සාහ කරන්නේ. එතනින් හැම ක්‍රියාවකම තමන් මේ මොහොතට සිහිය කියන්නේ ඒ කරන ක්‍රියාවත් එක්ක තමන්ගේ සිත හරි මක් හරි ඒ
කියන්නේ
අන්න හරි
මේ මම දැන් මෙතන වගේ සිද්ධියද මේක?
ඔව් ඒ කියන්නේ මේ මේ මොහොතට එහෙම කියන මගේ දෙකින්නේ බේසිකලි පටන් ගන්න ඉස්සලා.
ඔව් ඔව්.
එතනින් එහෙම ඇවිල්ලා ආවත් අපි ඒ කියන්නේ සම්මාදිටියටපත් වෙන්නේ නැති තාක්කල් අපි සසරට අහුවෙලා නේද?
අනිවාර්යෙන්. දැන් ඔය කියපු වචනේම ගන්නකෝ මම දැන් මෙතන කියලා අපි ගත්තොත් ඒක සමරයිස් කළා. එතන අපිට ප්‍රමුඛ වෙන්නේ මම හෝ දැන් කියන එකද නැත්නම් මෙතන කියන එකෙන් දැන් කියන එකද? ඒ කියන්නේ දැන් මම දැන් මෙතන ඉන්නවා කියලා අපි වචනෙට කිව්වට ඔය ඒ මොහොත අසිනකොට තේරෙන්නේ මමවත් දැන්වත් නෙමෙයිනේ මෙතන කියලානේ. මෙතන කියලා අහුවෙන්නේම අර බේස් ලෙවල් එක ඉක්මෝලා. ඇත්තම උතර හම්බෙන්න ඕනේ මොකද්ද හරනම් මම. හැබැයි අපිට හම්බෙන්නේ මෙතන කියන එක. අපි ඒකෙන් ඉම්ප්‍රොයිස් කරලා හිතනවා මෙතන නම් මම ඉන්නවා කියලා.
ආ ඒක ඇත්ත. හැබැයි එතනදී හම්බුනේ දැන් කියන්නේ දැන් අර සමහරක් කියන්නේ ගොඩක් කට්ටිය අතීතයේ සහ වර්තමානයේ කියන කාල දෙකේ ඉන්නවට වඩා අඩුම තරමේ මේ මොහොතේ තුල ඉඳීම extra විදිහක දිනුමක් නේද මිනිස්සේ.
එහෙමයි. ඒ කියන්නේ මම හැමදාම ප්‍රශංසා කරන දේ තමයි තමන් මේ අතීත අනාගත පස්සේ දුවදුව මේ මනස පීඩාවට පත් කරගන්න නැතුව තමන් කරන දෙයට අර මේ අපි කියන්නේ හදපත්ලෙම්ම දායක වෙන එක තමයි ඇත්තරම කරන්න ඕන දේ. හැබැයි දැන් අපි මෙතන කතා කරලේ සතිපට්ඨානය වගේ ගැඹුරක් ඉඳලා ඒ කියන ස්වභාවය සතිපට්ඨානයත් එක්ක ගන්නකොට එච්චරම ලොකු ප්‍රගමණයක් නෙමෙයි.
ඒකට. අනිත් පස්සේ තමයි හඳුන්වන්නේ දැන් මම කියන දේ මම කියන තමන්ගේ මමත්වයේ කියන දේ ඉදින්දා ජීවිතයේදී සම්බන්ධ වෙන ක්‍රියාවලින් එක්ක තමන්ට කොයිතරම් දුරට ඒ තුල දැනෙන ඒ තුල තමන් අවයනස් කී කියන පස්සේ තමන්ගේ හතවතර දැනෙන කියන්නේ මොකක් හරි වේදනාවක් හරි මොකක් හරි ඒ තුල හැම තිස්සෙම තමන්ගේ ඇතුළට සිහිය පවත්වලා ඒ තුල තමන් අවදි කියන්නේ ඒකත් තමන් ඒක කිසියම් විදිහක අවබෝධයකටපත් පත් වීම තුලින් තමන් මමත්වයේ දේවි යාමක් වෙන්නේ නැහැ. ඒකකොට අපිට extra විදිහක real life එකේදී අපි මමත්වයේ කිසියම් විදිහක හඳුනා ගැනීමක් කරන්නේ නැද්ද?
ඒක තමයි. මම මෙහෙමම ඔබවහන්සේ කියනකො මෙහෙම එකක් සාමාන්‍ය ජීවිතේ මමත්වයේ අල්ල ගන්න පුළුවන් තැනකට කියන්නේ මොකක් හරි experience එකක් කරගන්න නැහැ. උදාහරණයක් දෙන්න. මමත්වයේ අල්ලගත්ත තැනකට.
දැන් උදාහරණයක් විදිහට මම කාට හරි මොකක් හරි අපි හිතමු ආගියුමන්ට් එකක් ගියා කියලා. එතනදී දැන් මට තියෙන ආගියුමන්ට් එකේදී මට කිසියම් විදිහක කියන්නේ ඒකේ පාර්ශවයේ මට මොකක් හරි දෙයක් කියද්දි මට දැනෙන මොකක් හරි ඇතුලෙන් එනෝනේ මොකක් හරි ෆීලින් එකක් කියන්නේ මේකට විරුද්ධව හරි මොකක් හරි පක්ෂපාතී වෙන හරි මොකක් හරි දෙයක් ඒ තුල ඒ දැනෙන ෆීලින් එකනේ මම ඉන්නවා කියන ෆීලින් එක
නෑ. එතන හොඳට බලන්න ෆීලින් එක කියන්නේ මම කියන එකද මගේ ෆීලින් එක කියන එකද?
ඒතර පොඩ්ඩක් මට තාම එක හරියටම පැහැදිලි නැහැ හම්බුනේ කියන්නේ.
ඒක මෙහෙම ගන්නකො දැන් ඔය මම ඊටම සරල ප්‍රශ්න සරල නිකන් මේ වචන ටිකකින් මම අහුවේ. දැන් එතන ෆීල් එක කියන්නේ හොඳට හිතලා බලන්න මම ෆීල් එකද මගේ ෆීල් එකද කියලා.
මගේ ෆීල් එකනේ.
ඉතින් එතකොට එතන මමත්වයේ හොල්ලලවත් නැහැ නේද? ඇත්තම ඔය මේ ඔබවහන්සේ කියපු අදහසින් ඇත්තම වෙන්නේ තණ්හාව අඩු කරන්න කරන ප්‍රතිපදාව ඔය තියෙන්නේ. තණ්හාව නිරෝධ වෙන එක නෙමෙයි. තණ්හාව අඩු කරන හදන එක ඔය. තේනවද?
එහෙනම් ඒ කියන්නේ එතෙන්දී හඳුන්නේ කිසියම් විදිහක දැන් අපි තුමු මොකක් හරි ලොකු දැන් හිතන දැන් ගහක මුලක් හරන්න තියෙනකොට අපි ගහේ මුල හරන්න එක තනක් අපි අල්ලන්නේ නැතුව අපි වටේට අවශ්‍ය කරන පස්තික ක්‍රමක්‍රමයෙන් හාරලා නේද වලේ මුලට එන්නේ.
ඒකට අපි එතකොට මෙහෙම ගත්තොත් ඒක කරන්න දන්නේ මුල දන්න කෙනාද නැද්ද?
මට ඒක තේරුණා හැබැයි.
කියන්නේ ගහේ උපමාවෙන් ගත්තොත් ඔබවන්සේ කියපු එක හරියි. කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් ගහ කියලා දැකලා තියෙන්නේ පසෙන් උඩ තියෙන කඳයි අතුයි කොළයි නම් ඒකේ නා කවදාවත් ගහ උදුරනවා කියද්දී යා මුල ගැන අදහසක නෙමෙයි ඉන්නේ.
ඔව් ඒක ඇත්ත.
එයා කරන්නේ චේන්ජ් හොයක් අරගෙන එයාට පේන උපරිමම කපලා දාන එක.
ආ
දැන් අපි මමත්වයේ කියන එක අපි කොහෙන් හරි දැනගෙන ඒ වෙනුවෙන් පස්ස හරනවා කියන්නේ දන්නතු හරනවා වගේ. එතකොට එයා දන්නේ මුල කොච්චර තියනවද කියලා.
ඒ
හැබැයි මමත්වයේ හරියට يعني ක්‍රියාවලිය හරියට නුවණට ආපු කෙනා ඇත්තරම ආයි අවදියක ඉන්න ඕනේ නෑ. එයා يعني එයා තුල තියෙන අවදිය කොහොමත් න්‍යායයෙන් පවතිනවා.
ආ හරි. මම දැන් තේරුණා.
තේරුණාද?
ඒ හරි. ඒ
හරි. හරි ප්‍රවතන.
ස්වාමීන් වහන්ස මේ ආපස්සට ගිහිල්ලා මම මට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් පටිච්චසමුප්පාදය ගැන ඔබ වහන්සේ දේශනා කරනකොට අර චේන් එක එහෙම ඇඳලා කුරුක් ඇඳලා එතකොට මම වටහා ගත්ත හැටි හරිද? මම ගත්තොත් දැන් අවිද්‍යාව කියන එකේ මුළු පටිච්චසමුප්පාදයම පටිච්චසමුප්පන්නයම එහෙම නැත්නම් ඒ ටික ගැප් වෙලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ මේ පැවැත්ම තියෙන්නේ භව ජාති කියන තැන කියලා.
නෑ
ඒක බලන්න ඒක බවය හදනකොට කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන එක භවය හදනකොට අර ටික අර වහන්සේ කියන්නේ දැන් උපේක්ෂා තත්වයෙන් අපි ඉන්නවා කියලා.
අපි කියන්නේ අපි දැන් අපේ මූල පැවැත්ම තියෙන උපේක්ෂා මට්ටම. ඒ කියන්නේ එච්චර ඉස්සාවරයි.
ඕ එතකොට අපි උපේක්ෂා මට්ටම දන්නේ නෑනේ. ඒ ගැන අහුමක් නෑනේ. එතකොට ඔය අවිද්‍යාව කියන එක මට නේද මේ තේරම ගැබ් වෙලා තියෙන්නේ. අපි ඒක උපේක්ෂාවන් ගන්න අරගෙන බහුපත්‍ය ජාති කියන තැන භවයේ ජීවත් වෙන එක මම ගත්ත හැටි හරිද? එතන වැරදි.
ඒක වැරදි. ඒක වැරදි. එහෙම ගත්ත ගමන් එතකොට භව ජාති කියන එක අපි මේ මොහොත කියලා ගත්තොත් ඊට කලින්නේ ඉතුරු ටික ඇවිල්ලා තියෙන්නේ.
නෑ මම කිව්වේ ඉතුරු ටික ඇවිල්ලා නැහැ. ඒකෙම කොටසක්. දැන් ඇපල් ගෙඩිය ගත්තනම් ඒක ඇපල් ගෙඩියම තියෙන ටික.
ඒක තමයි මම ඔය මේ චේන් එකේ උපමා වෙන්නේ අදහස් කරන්න ගියේ. මෙහෙම ගන්නකො දැන් අර සමහර මේ මුදු තියෙන්නේ අර ඝනකම අතර දාන මුදු වල මැණික් ගල් 12ක් ඔබ්බෝල තියෙනවා වගේ අදහසක් ගන්නද?
හරි.
ඒ කියන්නේ මං කියපු අදහස පොඩක් තේරෙනව නේද?
තේරෙනවා.
රත්තරන් බලල්ලක මැණික් ගල් 12ක් ඔබ්බෝල තියෙනවා.
එහෙමයි.
අපි ගත්තොත් දැන් නැන්ද කියපුව මට තේරුනේ ඒ කියන්නේ මේ පැවැත්ම කියන එක තුල අවිද්‍යා සංකාර විඥාන ඔය කියන්නේ දොළොස් ආකාරය ඒ පැවැත්ම තුල තියෙන කොටස් වගේනේ.
අවිද්‍යාව තුල ගැබ් වෙලා තියෙනවා කියලා මම
ඒක තමයි. අවිද්‍යාව තුල ගැබ් වෙලා තියෙනවා කියන්නේ අවිද්‍යාව තුල තියෙන කොටස් ටිකනේ.
එහෙමයි.
ආ එතකොට ඒක හරියට අර බලල්ල අවිද්‍යාව ඒකේ අර ඔබ්බල තියෙන මැනික් ටික ගැන කතා කරනවා වගේ නේද? අවිද්‍යාවේ ගැබ් වෙලා තිනවා කිව්වහම එතකොට එතන අවිද්‍යාව තුල තව يعني අවිද්‍යාවත් ඒක තුල පවතිනවා කියලා ටිකකුත් හම්බෙනවනේ.
නෑ මම කල්පනා කරේ ඒ ටික ඔක්කොම සම්පූර්ණයෙන්ම අවිද්‍යාවමයි කියන එක.
අන්න හරි එතනට එනවනම් හරි. හැබැයි එතනින් එකක් තේරුම් ගන්න නැද්ද මේ අවිද්‍යාව يعني අවිද්‍යාවෙන් يعني මොනියම මෙහෙම කියනවා අම්මා තාත්තට දාව ඉපදිච්ච දරුවෝ 12 දෙනෙක්ගේ වගේ කතාවක් නෙමෙයි මම කියන්නේ. අම්මා තාත්තමයි අවිද්‍යාව. අම්මා තාත්තමයි සංකාරය. අම්මා තාත්තමයි නාම රූපේ කියන තැනටයි මම කිව්වේ.
අන්න හරි. ඒක තමයි මම අහන්නේ.
හදාගන්නනේ. ඒ පැත්තෙන් හිතුවනම් හරි.
හරි. එතකොට අපි පවතින තැන මේ අර මේ බෞපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ තැන නෙවෙයිද අපි ජීවත් වෙන්නේ?
නෑ ඒක තමයි. ඒ විදියට හිතුවොත් නැන්ද අදහස් කරන්නේ අර පැවැත්ම තුල තියෙන මැණික් ගල් දෙකක් ගැන වගේ.
අහහ
ඒක වැරදි කියලායි මම කිව්වේ.
එහෙමයි.
දැන් ඕක බලනකොට පටිසමුපාදේ අපි කාලවලට බෙදලා ඒ මොහොතට කඩලා ගන්නවා කියන්නේ අපි එතන කරන්නේ බලනකොට මොන හරි මේ මොහොතේ තියෙන ඵලය වෙනුවෙන් කරන කර්ම ටිකක් ගැන නෙමෙයි බලනකොට කියන්නේ.
එහෙම කිව්වොත් ඒ විදියට එනවා.
ඒක තමයි. ඒක වැරදි.
මම කල්පනා කරේ අවිද්‍යාව කියන තැන සම්පූර්ණයෙන් මම හැදුවටන් මේ 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 දිට්ඨිය මේ තියෙනවා
අපි එක මෙහෙමයි මම අවිද්‍යාව කියන එක නිසාමම හැදෙනව නෙමෙයි
හැදිලා තියෙන්නේ
නෑ ඒක තමයි අවිද්‍යාව නිසා මම හැදිලා තියෙනවත් නෙමෙයි
අහහ
අවිද්‍යාවමයි මම කියන්නේ
ඔව් හරි හරි ස්වාමීන් වහන්සේ කටමයි
ඒක තේරෙන දෙයක් නෑ මම හැම වෙලෙම මේක පොඩ්ඩක් පොයින්ට් කරලා කියන්නේ ඔක්කොම මේ එකකින් තව එකක් එනවා කියදි පුරුක් දෙකක් ගැන කතා කරන්නේ අපි
නෑ 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 හරි හරි ස්වාමීන් වහන්සේ ඒක තමයි
තේරුණාද
එහෙමයි එහෙමයි මම මීන් කරේ ඒක තමයි
නමයි ඒ අදහස ආව නම් හරි
හරි ස්වාමීන් වහන්සේ
පොඩ්ඩක් මේ කොහොමද මේ වචන කතා කරනකොට කොහොමද සමහර දැන් අපිට අවුල් වෙනවනේ ඒ මම ගන්න අදහස සමහරවල්ලා රෝල් කරලා නිකන් නේ මම
ඒක හරි තේරුම් ගන්න
තමයි මේ මැසේජ් එකේ ප්‍රශ්න කියලා තිබ්බ මේ චිත්ත වීතියක් තුල අවිද්‍යාව පැහැදිලි කරගන්න පුළුවන් නම් බොහොම බින් කියලා. මේක මේ ආයි එකක් හොඳට තේරුම් ගන්න චිත්ත වීතිය නැත්නම් චිත්තය කියන එක ඇති වෙන්නේ ඇත්තරම මූල يعني මූල පැවැත්ම නිසා. එතකොට ආයි චිත්ත වීතියක අවිද්‍යාවක් අලුතෙන් යෙදෙනව නෙමෙයි. අවිද්‍යාව යෙදෙන නිසාමයි චිත්ත වීතිය ඉපදෙන්නේ. නැත්නම් චිත්ත වීතිය ඇති වෙන්නේ ඔය අවිද්‍යාව මුල් කරගෙන නිසා. يعني මූලික පැවැත්ම තුලමනේ හිත හටගන්නේ. ඔය හිත තුල ඇති වෙන ක්‍රියාකාරීත්වයන් චිත්ත වීතිලි විස්තර කරන්නේ. එතකොට මූල පැවැත්මයි අවිද්‍යාව කියලා මම අදහස් කරේ. එතකොට චිත්ත වීතියකින් අවිද්‍යාව විස්තර කරනවා කියන එක යෙදෙන්නේ නැහැ. මොකද එතකොට අවිද්‍යාව කියන එක කොහොමත් ඒක තුල කිමිදිලා තියෙන්නේ චිත්ත වීතියක් යනකොට. ඒක මේ පැහැදිලි නැත්නම් අහන්න ප්‍රශ්න දාපු කෙනා. අත්‍යවශ්‍යම අන්තිම දාලා තියෙන එක නම් හරි තමයි. අපි අන්තිමට හිර වෙන්නේ හිත තුල කියන එක. ඇත්තම හිත අන්තිමට හිතට ගෙනල්ලා තමයි හැමතැනම නතර වෙන්නේ. නමුත් අර මම මුලින්මත් කිව්වා වගේ මේ හිත කියන්නේ මේ අවිද්‍යාව කියන ජලාශය එක කිමිදුම්කාරයක් මිසක හිතේ ඇතුලේ මේ ඔක්කොම තියෙනව නෙමෙයි. ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ අර ජලාශය මිසක් කිමිදුම්කාරයක් තැනට කොටු කරගන්න එක නෙමෙයි. මම හිතනවා පැහැදිලි කියලා. හරි ප්‍රශ්න තියෙනවද? විශ්වාසයෙන් යන්න පුළුවන්ද?
සර්වන් සර්ණ ස්වාමීන් වහන්සේ
තරවදයි
අර දැන් ටිකට් කලින් කතා කරපු ගහ සහ මුල කියන උදාහරණේ ගැන කතා කරද්දී දැන් අපි ඉන්න මට්ටමේ ඉඳන් බැලුවාම දැන් පෘථග්ජන මට්ටමේදී අපිට පේනවා ගහ තමයි ප්‍රශ්නේ කියලා. එතකොට පෘථග්ජනයා ගහ අයින් කරන්න බලනවා. සම්මා දිට්ඨියට පත් වෙන තැනදී දැනගන්නවා ගහ නෙමෙයි ප්‍රශ්නේ මූලපද්ධතිය තමයි ප්‍රශ්නේ කියලා.
ඊට පස්සේ
ඔබ වහන්සේ කිව්වනේ දැන් මුල හොයාගෙන හාරන්න නම් මූලපද්ධතිය ගැන දැනගන්න ඕනේ කියලා.
එතකොට
මුල ගැන දැනගන්න එක්කෙනා තමයි සම්මාදිට්ඨියට පත් වෙච්ච එක්කෙනා. එතකොට එතන ඉඳන් කරන අර මුල දැනගෙන හාරන එක කරන වැඩපිළිවෙල තමයි සම්මාදිට්ඨියට පත් වෙච්ච තැන ඉඳන් ඉස්සරහට යන එක කරන එක. ඒක තමයි හැමතැනම පෙන්වලා තියෙන්නේ. අර වහන්ස කියපු විදිහට ප්‍රතිපදාව කියලා පෙන්වන්නේ එතන ඉඳන් තමයි ප්‍රතිපදාව කියලා පෙන්වන්නේ නේද?
පෙන්වන්නේ. ඔව් ඒ අයියා කියපු එක ලස්සනට වෙනවා. දැන් නොදන්න කෙනෙක් මුල ගැන අහගෙන එයා දන්න විදිහට හිතාගෙන පස් කණ්ඩිය පෙරල පෙරල හෙව්වට එයාට මුල කෙලවර දන්නේ නැහැ නේ. එයා සමහරවිට හරන්නේ වෙනම තැනක්.
වෙනම තැන.
ඔව්. හැබැයි මුල ගැන හරියට දන්න කෙනා අපි හිතමු හරන්න නැතුවම ඉන්නවා කියලා. හැබැයි එයා පළවෙනි සැරේට හරන්න අඩිය තියන්නෙම හරියටම මුලේ කෙලවරටමනේ.
ඔව්. මුල ගැන හරියටම දන්නේ.
කෙලවර කියලා මම අදහස් කරේ මේ මුල පද්ධතිය කියන්නේ ඒ කියන්නේ එයා කොහෙන් අත තිබ්බත් අත තියන්නේ මුලක් උදුරලා ගන්නමයි.
එහෙමයි.
එහෙනම් එතකොට එයා කවදාවත් කරන ක්‍රියාවලිය වේස්ට් එකක් වෙන්නේ නැත්තේ ඒකයි.
ඔව්. එහෙමයි. අපිට පෙන්නන හැමතැනදීම ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ සතර සතිපට්ඨානය ඔක්කොම ඒක පෙන්නලා තියෙන්නේ මේ අවබෝධයට පත් වෙච්ච තැන ඉඳන් යන මාර්ගය තමයි හැමතැනම තියෙන්නේ නේද?
එහෙමයි. ඒක තමයි ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියන එක වඩනවා කියලා එකක් කරන්න බැරි වෙන්නේ මේ අතන මේ ආර්ය සත්‍ය තුල. එයා වැටෙන්නේ කියන්නේ සෝතයට ආපන්නයි කියන්නේ සෝතයටපත් වුණා කියන එකට. ඒ කියන්නේ බුදුහාමර වෙන්නේ ගලා යන ජලපහට වැටුනොත් මහන්නේ. ඒ කියන්නේ ගලා යන එක නතර වෙන්නේ නැහැ කියලා.
එහෙමයි.
තේරෙනවද?
ඔව්. එහෙමයි. තේරෙනවා සම්නස්. තේරෙනවද?
හරි තේරෙනවා.
ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔතනෝය මේ මාර්ගය ඇත්තටම මේ මෙච්චර මේ ත්‍රිපිටකයේ විස්තර කරන්නේ අර මට මේ උපමාවයි උපවහන්සේ අර කියන අර වාහන උපමාවෙන් වගේ ඩ්‍රයිවිං උපමාවෙන් වගේ දෙයක් නේද? ඒ කියන්නේ අර වැරදි ටික පෙන්න ගන්න තමයි අර අර අතන අර ටික දාලා තියෙන්නේ අපිට. ඒතර අපි මාර්ගය අපි තුලින් එලිපෙලි කරගන්න අර වැරදි ටික අඩුපාඩු ටික අල්ලගන්න තමයි මගේ මදක්
තව මාර්ගය ලිපිලි කරගන්නත් නෙමෙයි මාර්ගයට පිවිසෙන්න අර අඩුපාඩු ටික හදනකොට හරි
හදනකොට හරිනේ ඒක අල්ලගන්න තමයි අර කැත්තරම අර පැත්ත දීලා තියෙන්නේ අපිටනේ
එහෙම
අපි දැන් එතන කෙලින්ම අල්ලලා කියලා මෙතනින් වඩන් හදනක තමයි කරන
ඔව් අර අර වගේ තමයි අපි මුල කාගෙන් හරි මෙහෙම මෙහෙම තියනවා කියලා අහගෙන අපි ඒක හරන්න යන්නේ
ඔව් ඒක හරි ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට කවදාත් වාහනයක් කියලා වන්න බැහැනේ
අපි කාගෙන්වත් අහගත්තා කියන කෙනෙක් වාහනේ ලවන්න බෑනේ
බෑනේ
හැබැයි ඒක ලොකු උපනිශ්‍යයක් මොකද අපි ටිකක් කලින් දන්නේ හින්දා හැබැයි ඒකම වැරදියට ගත්තොත් සම්පූර්ණයෙන්ම අහුවෙනවා තේරුණාද
හරි ස්වාමීන්
වහන්සේ හරි අපිට ඉස්සරහට යන්න පුළුවන්ද තව ප්‍රශ්න තියෙනවද කියපුඩිගේ
නෑ නේ ස්වාමීන් වහන්සේ යන්න පුළුවන්
හරි හරි මං අර අනිත්‍ය සංඥාව දැන් අනිත්‍ය සංඥාව කියන ස්වභාවය වුණේ අපිට ඔය ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙන අනිත්‍ය වඩන්නේ කොහොමද වගේ එක මං ටිකක් පෙන්නනවා ඕක කරන්න පුළුවන්ද බැයිද කියන එක හරි දැන් මෙහෙම ගන්නකෝ මම කියන්නේ උදාහරණයක් හරි ඇහැට රූපයක් පේනවා හරිද එතකොට පේනවා කියන අපි හිතමු මලක් පෙනුණා කියලා දැන් මලක් පෙනිච්ච බව හිතර තේරෙනවා දැන් අපි මලක් පෙවුණා කියන එක අපි අනිත්‍යත්වය මෙනෙහි කරනවා හරිද කතාව හරි. අපිට පේන විදිහට නම් මේක ඇල කියන එක අනිච්ච බව වෙනෙහි කරනකොට අපිට හිතෙනවා මේක නිරෝධය අපි දකිනවා කියලා.
හ්ම්.
දැන් මේක තමයි ඔන්න මේ රූප සනාර තේරෙනවා නම් අපිට මුලින්ම උනේ මලක් පෙනුණා. ඒ මල පෙනිච්ච එක ඒ මල අනිච්ච බවට අපි මෙනෙහි කරනවා හරි මානසිකාරය කරනවා හරි යෝනිසෝ මානසිකාරය කියලා හරි මොනවා හරි අපි කරනවා කියන්නකෝ.
කරනවා.
හරි. හොඳට බලන්න මේ මල කියන එක හිතට තේරුණාට පස්සේ අපි මේ හිතට තේරිච්ච මල කියන එක බාර ගත්තාම නේද මලක් කියන එකේ අනිච්ච වඩන්න පුළුවන් ඉන්නේ අපි දන්න විදිහට.
ඔව් ඔසන.
එතකොට මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා හරි. එකක් තමයි මේ මලක් කියලා තේරෙන හිත නෙමෙයි අනිච්චයි කියලා විපස්සනා වෙන්නේ. ඊළඟ හිතෙන් තමයි විපස්සනා වෙන්නේ. එතකොට ඇත්තරම පළවෙනි හිත ගැන නම් මොනවාරි හිතාගනි. හැබැයි මේ අනිච්චයි කියලා විපස්සනා කරන හිත නිච්චයි නේද? ඔව්
ඒක නිච්ච වෙනවා.
ඒක එක ප්‍රශ්නයක්. සහ මෙතන මලක් කියලා බාර ගත්තොත්මනේ අනිච්ච බවට වඩන්න පුළුවන් වෙන්නේ.
අනිවාර්යයෙන්ම.
එතකොට දැන් අනිච්ච වඩන්නත් මල කියන එක නිච්ච වෙන්න ඕනේ.
නිච්ච කරගන්න ඕනේ එතකොට.
ඔන්න ඔය අර්ථයෙන් තමයි බුදුහාමුදුරු කියන්නේ අසුරජ පහන සනක අනිච්ච සංඥා වැඩෙන එක මහත්ඵලයි මහණිකංසයි කියලා.
ඔව් ඒක නේ.
මං කියන ගහනවා පේකලේ.
ඔව් ඔව් සනනවා.
අපි අහලා තියෙනවානේ වේලාම සූත්‍රවල ඔය පෙන්නකොට අසුරක් ගහන තැනකින් අනිත්‍ය සංඥා වැඩෙනවා මහත්ඵලයි මහණිකංසයි කියලා.
ඔව් ස්වාමීන් වහන්සේ ඒක අහලා තියෙනවා ඒක ලොකු ප්‍රශ්නයක් කරලා තිබ්බේ මට නම් ඇත්තටම. මොකද මේ අසුරක්
ගහන තමයි. දැන් මේ මම මේ කියපු විදිහට අනිත්‍ය වැඩෙනවා කියන්නේ අසුරක් ගහන තැනක අනිත්‍ය සංඥාවද?
නෑ.
ඇයි මෙතන මේ කෙලින්ම අසුර කියන එක ළඟටවත් එන්නේ නැහැ. එච්චර දීර්ඝ කාලයක් ඇතුළේ මේ වෙන්නේ.
ඔව් ඒක හරි ස්වාමීන්
වහන්සේ. ඔය අපි දැන් ඒක තමයි මම කිව්වේ අසුර කියන්නේ උපමාවක් නේ බුදුහාමුදුරුවෝ දෙන.
අනිවාර්යයෙන්ම.
අසුර ගහනවා කියන්නේ අර මම හැමදාම කියන්නේ දිත්තේව දිත්ත මත්තන් වගේ ස්වභාවයක් ඔය පෙන්වන්නේ. නැතුව මේ ඔන්න
ඒ
නෙමෙයි.
ඔව් ඒක ගන්න.
තේරුම් ගන්නේ?
ඔව් ස්වාමිනා තේනවා.
ඒ හින්දා තමයි අනිච්ච වඩන්න බෑ කියන්නේ කාටවත්.
ඔව්.
කරපැහැද?
කාර්මී පැහැදිලි ස්වාමීන් වහන්සේ කියන්නේ අපි ඇත්තම මල ඇත්ත කරලා අනිත්‍ය වඩන්න හදනවා. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කොහොමදතර
හිත නැත්නම් මල කියන එක අයින් කරලා ඒ හිතන හිත කියන එක ඇත්ත කරලා අනිත්‍ය
වඩනවා. අත අනිත්‍ය වඩනවා. ඔය දෙකෙන් එකක් නැතර කරන්න පුළුවන්.
ඒ දෙකෙන් මොනවා කළත් පැවැත්ම හිමම තියෙනවා.
කෙනිම පැවැත්මේ අපි ආය.
අපි ඕක සාධාරණීකරණය කරගන්න බුදුහාමුදුරුවෝ පෙන්වුව අනිත්‍ය සංඥාවත් තියෙන අසුරක් ගන්න තැනක වඩන්න පුළුවන් කියලා හිතලා ඒකත් එක්ක අපේ අර මෝඩකම් ටික මේ සංසන්දනය කරනවා.
ඔව්. ඒක නතර.
ඒක මොකද කියන්නේ? තොරතුරු කියලා දහම් සූත්‍රය අපි කරන්න හදනකොට වෙන්නේ ඔය වගේ වැඩ.
හ්ම්.
ඒක හරියට නිකන් මුල් ටික අහගෙන හාරන්න යනවා වගේ. මුල් ටික තමයි දැකලා නැතුව.
ඔව් සාන.
කරපැහැද?
ඒක පැහැදිලි සාන නේද? ඒක හොඳටම පැහැදිලි ඒක.
හරි අනිත් කටේ ඒතර මං කිව්ව එක පැහැදිලිම පොඩ ප්‍රශ්න.
සොයිනහන්ස අවසරයි.
ඔව්
කොහොමද? සොයිනහන්සර සීල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මං හිතන්නේ සංගිතනිකාය තුනේද කොහෙද ඒ සූත්‍රයේ කියලා තියෙනවා මේ සෝහාන් වෙන්න පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මරණ ධම්ම gaduwak විදිහට එන්න එහෙම බලන්න කියලා. ඒක මං කියන්නේ ඒක කොහොමද කරන්නේ? ඊපස්ස කකුද්දාගාමි වෙන්නත් මෙහෙම කරන්නේ. අනාගාමි වෙන්නත් මේ විදිහට කරන්න. ඊට පස්සේ රහත් වෙච්ච අයත් අර ඉහාත්ම සුඛ විහරණය සඳහා මෙන්න මේක කරනවා කියලා. එතකොට දැන් අපි දැන් මෙච්චර කල් ඉඳන් හිටියේ මේ පංච උපාදානස්කන්ධේ මේ විදිහට දකිනවා. මේ දකිනකොට දකිනකොට මේක වෙනවා කියලා. එතකොට එතන කියන්නේ මේ එතන මොකද්ද එතනම කියන්නේ?
ඔව් ඒක තමයි. දැන් මෙහෙම ගන්නකො ඕක තමයි මේ පෘථග්ජනයාගේ පටන් රහත් වෙච්ච උතුමන් වහන්සේ නමකගේ ජීවිතය අපි කියන්නේ ඇනලයිස් කරනවා කියලා. ඒකේ කෝ එක හරි පොඩක් අපි වැහුවා නම් හරි මේ අනිත් කටිය. ඔව් මම ඉන්නව නේද?
ඉන්නනේ.
එහෙමයි.
ඔව් මෙහෙමයි. එතන ඒක මම හරියට මේ වගේ දැන් දැන් මෙහෙම ගන්නකො පොඩි ළමයාත් අකුරු ඉගෙන ගන්නවනේ. හරිද?
එහෙමයි.
පහ වසර ඉච්ඡත් ළමයාත් අකුරු ඉගෙන ගන්නවා. කැම්පස් යන එක්කෙනත් අකුරු ඉගෙන ගන්නවනේ.
එහෙමයි.
දැන් අකුරු ඉගෙන ගන්නවා කියන සිද්ධියට සාපේක්ෂව තුන් දෙනාගේම ජීවිතේ සමානයි වගේ නේද? අකුරු ඉගෙන ගන්නවා කියන එකට සාපේක්ෂව.
එහෙමයි.
නැත්නම් මොකද අකුරු කියන එක ප්‍රොඩක්ට් නේද? කැම්පස් යන කට්ටිය අකුරු ඉගෙන ගන්න කියන අපට අවුඩ්නේ. ඉගෙන ගන්නවා කියන එක ගත්තාම මොන්ඩිසෝරි ළමයාත් පහ වසරේ ළමයාත් ඕ ලෙවල් ළමයාත් ඒ ලෙවල් ළමයාත් කියන හතර දෙනාම ඉගෙන ගන්නවා කියන එකෙන් සමානයි නේද?
එහෙමයි.
හැබැයි මම අහන්නේ මේකයි. මොන්ඩිසෝරි ළමයා ඉගෙන ගන්නවා කියන චින්තනය තුල දින්නේ නැත්නම් එයා සෙල්ලම් කරනවා කියන චින්තනය තුල දින්නේ?
සෙල්ලම් කරනවා කියන චින්තනය තුල.
හැබැයි ඒක එළියෙන් ඉඳන් බලන ගුරුවරයාට තේරෙනව නේද මෙයා ඉගෙන ගැනීමක් ඔය කරන්න කියලා?
එහෙමයි.
හරි. ශිෂ්‍යත් ළමයා පොඩි ළමයා වගේ සෙල්ලම් කරන මට්ටමේ නෑ. හැබැයි එයාගේ ජීවිතේට ගියාම එයා නිකන් කැම්පස් යන්න ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගැනීමක් නෑ නේද?
නෑ. නෑ සර්.
හැබැයි එළියෙන් ඉඳන් බලන කෙනාට තේරෙනව නේද මෙයා මේ කරන කෙනුත් කැම්පස් යන්න උපනිශ්‍රයක් එනවා කියලා?
එහෙමයි.
ඕ ලෙවල් කෙනා දිහා බැලුවම එයා ඉගෙන ගන්නේ ඕ ලෙවල් වලට විතරයි වගේ තමයි එයාට තේරෙන්නේ.
එහෙමයි.
හැබැයි ඊළඟ බල්ල කෙනාට තේරෙනවා මෙයා මේක හරියට කරනොත් ඉගෙන ගත්තොත් ඉස්සරහට යන්න පුළුවන් බව.
එහෙමයි.
හරි. කැම්පස් ගිය කැම්පස් එක ඉගෙන ගන්න කෙනාටත් ඉගෙන ගැනීමක් හම්බෙනවනේ.
එහෙමයි.
එයාට ඉගෙන ගැනීම කියලා හම්බෙන්නේ අර 1 2 3 4 වගේ ඉගෙන ගැනීමක් නෙමෙයි. එයාට තේරෙනවා මේක self මේ සමහර ඒවා self learn කරන්න ඕනේ, සමහර ඒවාට කුප්පි දාන්න ඕනේ, සමහර ඒවාට කාගෙන් හරි අහන්න ඕනේ, lectures වලට යන්න ඕනේ කියලා එහෙම එකක් එයාට හම්බෙන්නේ.
එහෙමයි.
හැබැයි එතනත් බල්ල කෙනාට තේනවා එළියනම් මෙතනත් ඉගෙන ගැනීමක් තමයි තියෙන්නේ කියන එක.
එහෙමයි. එහෙමයි.
මෙන්න මෙහෙම ගන්න. ඔන්න ඔය හැඟීමෙන් බලන්න ඔය උපමාවෙන්. ඒතකොට තේනවද පෘථග්ජනයත් පංච උපාදානස්කන්ධයේ එතන අදහස් තියෙන්නේ මොකද්ද? හටගන්න ඒක නේද කිව්වේ? මට එතන
අනිත්‍ය දුක්ඛ අනාත්ම ඊට අර
අනිත්‍ය උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවා කියන එක හොඳට බැලුවොත් තේරෙයි. ඒ පෘථග්ජන කෙනා පංච උපාදානස්කන්ධය කියලා එකක් දැනගෙනද බලන්නේ නැත්නම් මේ තියෙන දේක අනිත්‍ය දුක්ඛ අනාත්මද බලන්නේ
කියන්නේ? තියෙන දේක අනිත්‍ය දුක්ඛ අනාත්ම.
තියෙන දේ අනිත්‍ය දුක්ඛ අනාත්මද බලන්නේ?
එහෙමයි.
හැබැයි සෝතාපන්න වෙච්ච කෙනා තියෙන දේක අනිත්‍ය දුක්ඛ අනාත්මද බලන්නේ? තියෙන බවම අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා බලන්නේ.
තියෙන බව වෙන්නේ නැති එක හරියටම තේරෙන්නේ නැහැ සවන්.
නෑ ඒක තමයි මම මේ පොඩ්ඩක් දැන් අර උදාහරණ කියලා පෙන්නුවේ පොඩ්ඩක් ඒකත් එක්ක සම්බන්ධ කරලා ගන්න පුළුවන් හින්දා.
එහෙමයි.
හරිද? එතකොට හොඳට බලන්න එළියේ ඉඳන් බුදුහාමුදුරුව නැත්නම් සත්පුරුෂයා වහන්සේ නමක් බැලුවාම මේ හතර දෙනාම කරන්නේ ඇත්තරම ගත්තොත් කෝ ලෙවල් එකේ මොකද පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන එක තමයි.
එහෙමයි. එහෙමයි.
හැබැයි ඒ කෙනාගේ තැනට ගියාම එයාට එහෙම එකක් හම්බෙන්නේ නැහැ. එයාගේ නුවණ මත කෙනෙක්ට තියෙන දේක අනිත්‍ය දුක්ඛ අනාත්ම හම්බෙනකොට කෙනෙක්ට තියෙන බවම අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට හම්බෙන්නේ.
එහෙමයි. එහෙම වෙන්න පුළුවන්.
එතකොට දැන් එතකොට එතන කියනව නේද සෝතාපන්න වෙන්නත්, ඒ කියන්නේ පුතත්ජනෙක් සෝතාපන්න වෙන්නත්, සෝතාපන්න උතුමන් වහන්සේ සකෘදාගාමී වෙන්නත්, සකෘදාගාමී උතුමන් වහන්සේ අනාගාමී අරහත් වෙන්න ඕකමයි කරන්නේ කියලා.
එහෙමයි. අර ඒක පටන් අරන් තියෙන්නේ මං හිතන්නේ සුතවා ආර්ය ශාවකෝ මේ වගේ අදහසකින් තමයි පටන් ගන්නෙ මං හිතන්නේ.
නෑ ඒක තමයි. එතන හොඳට තේරෙන්නද අර අපි ඉගෙන ගන්න උපමාවට ගියොත් පොඩි දරුවා මැටි ඇනුවත් ඒක උපනිෂේද නැද්ද එක වසරට යන්න?
උපනිෂේ
එක වසරට ඉගෙන ගන්න දේ උපනිෂේද පහ වසරට ශිෂ්‍යත්වයට යන්න.
එහෙමයි.
ශිෂ්‍යත්වයේ උපනිෂේය ඕලේ වලට, ඕලේ උපනිෂේය ඒලේ වලට, ඒලේ උපනිෂේය කැම්පස් එකට.
එහෙමයි.
ඒ වගේ සාමාන්‍යයෙන් කිසිම දෙයක් නොදන්න මිනිස්සෙකුණත් මේ ලෝකේ තියෙන අනිත්‍ය බව, දුක්ඛ බව, විපරිණාම බව, අඤ්ඤතාවී බව, වෙනස් වෙන සුළු බව, වසඟේ පවත්වන්න බැරි බව මෙනෙහි කිරීමම නෙමෙයි යම් දවසක යාට සද්ධර්ම ශ්‍රවණයට උපනිෂේයලා
තියෙන්නේ. එහෙමයි සරණ. ඒ කියන්නේ අර තියෙන එක බැලුවත් ඒක උපනිෂේය වෙනවා නේද?
අනිවාර්යෙන්. මොකද එයා තියෙන දේක බලන්නේ ඒ යාට තේරෙන මට්ටමේ ඇත්තනේ.
එහෙමයි. එහෙමයි.
එතකොට ඒ බලන ඇත්ත තුල යාට තේරෙන්නේ මොකද්ද? මේ කිසිවක් වශයෙන් පවත්වන්න බැයි නම් මේ කිසිම දෙයක් ඉස්තිර නැත්නම් මේක දුකම නම් දෙන්නේ බහවා යා දුකෙන් නිදහස් වෙන මගක් හොයනෝ නේද?
එහෙමයි.
ඉතින් එතකොට මේ මෙනෙහි කිරීම නිසාම යා ගොඩ යනවද නැද්ද?
එහෙමයි.
අන්න ඒ අර්ථයෙන් තමයි සූත්‍ර
තියෙන්නේ. එහෙම.
එහෙම.
ස්වයිනස සේරුවන් සරණයි.
සරසරල ගන්නේ.
මේ එතන අර සීල සූත්‍රයේ සඳහන් වෙන රහතන් වහන්සේ
ලොකෝගේ පොඩක් ඩ්‍රොප් වුණා.
අසේකර් කුමාර අපියර මේ සතර මාත්‍යතේවර රහතන් වහන්සේ ඒ කියන්නේ මේ අරිහත්ට පත් වෙන කෙනත් මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලමින් වාසය කරනවා වගේ අදහසක් ඉදිරියේ වෙනවා මට මතකෙ විදිහට.
එහෙමයි. ඒකේ ලකුණුනේ ආයි අරක තමයි. ආයි බලන්න රහතුන් වහන්සේලා බලමින් වාසය කරනවා කියලා ගණිද්දි අපිට හිතෙන්නේ ඒක බල බල ඉන්නවා වගේනේ.
ඔව් ඒක තමයි. මොකද්ද ඒක අදහස?
එහෙම එකක් නෙමෙයි. ඒකට තේරෙන්නේ නැද්ද පිහිටපු සතිපට්ඨානය තුල ඉන්න නිසා ඒ ධර්මතාවය තුලමයි ජීවිතේ තියෙන්නේ කියලා.
ඔව් සයිනස් ඒක අර තියෙන සෝතාපන්න කෙනා තේ විදිහට ඉන්නවා සක්කදාගාමී අනාගාමී කියන කෙනා ඒකට අවසානයේ තියෙන අරිහතුන් වහන්සේ තේ ස්වභාවයෙන්ම ඉන්නවා කියන එක වගේ.
ඒක තමයි මම අර උපමාවේ කිව්වේ.
ඒ කියන්නේ පිහිටපු ගතියෙම ඉන්නවා කියන එක. පිහිටපු ස්වභාවයෙන්ම
තියෙනවා. එතන නෑ ඒක තමයි මම අර උදාහරණ කිව්ව එක තේරුණා නම් හරි. මම කිව්වේ මොන්ඩිසෝරි ළමයාට තේරෙන්නේ මැටියන බව. හැබැයි එලියෙන් බල කෙනාට තේරෙනවා ඉගෙන ගන්න. හෙලෝ මං කියන්නේ හවද? හෙලෝ ලොකෝනේ.
ඒක තමයි පොඩ්ඩක් ලොකෝ.
දැන් ඇහෙනවද? ලොකෝම ඇහෙනවද?
අතන ස්වාමීන් වහන්සේ එතන අර
ඔව් ඒ කියන්නේ
එතන අර මේ ඉහාත්ම සුඛ විහරණයට කියලා එකකුත් තියෙනවා නේ දිට්ඨදමි සුඛ විහරණයට කියලා මම ඒ සූත්‍රේ නම් උතෙන්ට දැම්මා.
ඔව් හරි. ලොකෝම ඇහෙනවද? ෆ්‍රැන්ක්‍රේ එක ඩ්‍රොප් වුණා වගේනේ. ප්‍රංග්‍රයේ
අපහන්දරේ එහෙනවා මේ
ලොකුමහඳුර ඩ්‍රොප් වුණානේ.
ලොකුමහඳුර ටිකක් ඩ්‍රොප් වුණා වගේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සිත්තිහාමුදුර නම් ඉන්නා වගේ ලයින් එකේ.
ඒත් ඒක මේච්චර ඇක්ටිව් නෑ වගේ
පේන. නෑ වගේ.
අර මම අර කිව්වේ මේ අර දැන් අර පාසලේ උපමාව අර මම දැන් මාමට කිව්වේ ඒක.
හරි සෑන.
එතනින් එකේ වැටහුණ නැද්ද දැන් ඉගෙන ගන්නවා කියන එක තමයි එලියෙන් බැලුවාම අපිට තේරෙන අපි කියන්නේ සර්වත්‍ර කුලකේ ස්වභාවය.
ඔව් ඔව් ඔව්.
හැබැයි ඒකේ නා ඉගෙන ගන්න විදිහේ තීව්‍රතාවය එන්න එන්න වැඩි වෙනවා කියලා.
අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ.
ඒකෝ දැන් මම උන තව ටිකක් කිව්වොත් එහෙම PhD එකක් ගත්ත මිනිස්සෙක්ට ආයි PhD ඉගෙන ගන්න ඕනේ නැහැ නේ. මේ පිහිටි දැනුමෙන් ඉන්නේ.
අනිවාර්යෙන්.
අන්න ඒ වගේ තමයි රහත් බව.
නෑ එතන
දැනුම කියන එක නෙමෙයි අදහස් කරේ හැංගීම ගන්න.
ඔව් හැංගීම. ඔව් ස්වාමීන් වහන්සේ. නෑ රත්න පොඩි ළමයාගේ කතාවෙදිත් අපිට ඒක වඩා තේරෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව්.
අවසරයි ස්වාමීන් වහන්සේ මේ ස්ක්‍රීන් එක තාම ෂෙයාර් වෙලා වගේ තියෙන්නේ මේ ඩබල් වෙලා.
හරි නේද?
හරි ස්වාමීන් වහන්සේ.
හරි. ලොකෝහද මේ
ඔය එහෙමද දැන්නේ?
ලොකෝහද ඇහෙනවද?
ආ දැන් ඇහෙනවා
ස්වාමීන් වහන්සේ.
ලොකෝගේ මම කිව්වේ දැන් අර මම කිව්වේ අර මේ ඉගෙන ගන්න උපමාව ගැන. ඒ කියන්නේ පොඩි ළමයාට සාපේක්ෂව පොඩි ළමයා කරන්නේ මොන්ඩිසෝරි යන එක නෙමෙයි. යා කරන්නේ සෙල්ලම් කරන එක නැත්තම් මැටි යන එක නැත්තම් චිත්‍ර අඳින එකනේ. ලොකෝගේ ඇහෙනවද මං කියන්නේ?
මං ඇහෙනවා. මේක ඇහෙනවද දන්නේ නැහැ. මම පිටින් නම් හරි ඔන්නලා තියෙනවා.
මෙහෙන් කියන එක ඇහෙනවා වගේ ස්වාමීන් වහන්සේ. එහෙ තමයි මොන හරි
ඇහෙනවද ලොකුමද?
ස්වාමීන් වහන්සේ ඇහෙනවද දන්නේ?
කතා කරගෙන යන්න හැමොත් මේ අපිට මේ සිග්නල්
අපිට
යන්න සිග්නල් මම කිව්ව එකෙන් තේරෙන්නේ නැති කියලා
ඔව් ස්වාමීන් වහන්සේ එකෙන් තේරුණා
අපි ඒක තියලන්නේ
ඔව් ස්වාමීන්
හරි මේ තව මොනවාරි
අපිට මේ සිග්නල් ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන යන්නේ
හරි ලොකෝ හරි හරි
එතන අපිට අවසානයේදී අපි රෙකෝඩින් එකෙන් අහන්න එතන අර කී රහතන් වහන්සේත් ඒ පිහිටපු මාත්‍රෙමෙ තියනවා වගේ නේ අනිච්ච සංඥාවේ.
ඒ කියන්නේ ලොකුහන්සේ දැන් අපි ඉගෙන ගන්නවා කියන එකේම කෙලවරක් මේ මහාචාර්ය පදවියක් ලැබෙනවා කියන එක.
එහෙමයි.
ඒකවල මහාචාර්ය පදවිය ලැබු කෙනා අලුතෙන් ඉගෙන ගන්න ඕනේ නැහැ නේ මහාචාර්ය පදවිය ගත්ත දේ ගැන. එයාට පිහිටි නුවණින්ම යා ඉගෙන ගැනීම තුලම ඉන්නව නේද?
ආ එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි.
ඒකට ඒකට ඉගෙන ගැනීම කියලා කියන්න ඕනේ නැහැ නේ අතරම.
නෑ නෑ.
ඒ කියන්නේ අර දැන් රහතුන් වහන්සේලාත් පංච උපාදානස්කන්ධයේ උද මේ අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ බව බලනවා කියදී අපිට තේන්නේ බලනවා කියන්නේ නමුත් තේරෙන්නේ නැද්ද එතන අනිත්‍ය දුක්ඛ අනත්ත බවම ප්‍රත්‍යක්ෂ කරගෙන අමුතුවෙන් බල බල යනවා නෙමේ ජීවිතේ මේ තුල යන්නේ කියලා.
ඔව්.
අපේ අපේ මේ ඒක අතරම හොඳ උපමාවක් ඒ ඉගෙන ගැනීම මම හිතන්නේ ඒක හරි හොඳ එකක් මොකද දැන් මේ මේකේ අර වචන කියන්නේ අනිච්ච සංඥා සූත්‍රේ භාවිතා බහුලී කතා දැන් අතරම මේ අනිච්ච සංඥාව අර ඒවම් භාවෙය්‍ය ඉතින් මේ 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 විදියට වැඩි යුතුයි කියන එක එතකොට දැන් අපේ පොඩි ගැටලුවක් උතන ඇති වෙනවා දැන් දැන් අපිට වෙලා තියෙන්නේ මේ තියෙන දෙයක අනිත්‍ය බැලීම. දැන් අතරම ඒ පැහැදිලිවම දැන් අපිට ලොකු වෙනසක් පේනවනේ මේ නিত্য සංඥාවකින් බහැර යන එකයි. එහෙම නැතුව තියෙන එක අනිත්‍ය දකින්න එකයි කියන්නේ පැහැදිලිවම දෙකක් ඒකකොට
එහෙමයි.
ඔව් එතකොට ඇත්තටම මේ සමහර වෙලාවට මේක ටිකාර අර එක පීලි දෙක යන දෙපැත්තට යන ට්‍රේන් දෙකක් වගේ. එතකොට කොහොමඩවත් අපි කවදාවත් මේක අහු වෙන්නේ නෑ මේ එකට එකක්. එතකොට ඒ කියන්නේ දැන් අපි අර ඇති බව තුල අනිත්‍ය දැකීම සහ නැති බව තුල අනිත්‍ය දැකීමත් ඇති බව සහ නැති බව නූපදින තැනින් අනිත්‍ය දැකීමත් කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. දැන් එතකොට පැහැදිලිවම අපිට කියන්නේ කාලයක් ගියාට පස්සේ තමයි අතරම තේරෙන්නේ මෙතන මේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ නিত্য සංඥාවේ විරුද්ධ පැත්ත කියලා ගත්තොත් කියන්නේ නিত্য අපි නিত্য සංඥාව කැඩෙනවා නම් විතරයි අනිත්‍ය සංඥාවක් අපිට වැඩෙන්නේ.
ඒකත් මෙහෙමයි මේ නিত্য සංඥාව කියන එක අහු වුණොත් නම් ඕක කැඩෙනවා කියලා ගන්න පුළුවන්. නමුත් දැන් අපි කතා කරපු ගත්තක තේරෙනවද මෙතන නিত্য සංඥාව අහු නොවන එකමයි අත්‍යවම නিত্য සංඥාව කියන්නේ.
ඕ දැන් අත්‍යවම නিত্য සංඥාව අපිට කෙනෙකුට කොහෙන් හරි අහු වෙන්න වෙනවනේ. දැන් මේ අද අපි හැමදෙරෝ කියපු විදිහට අපිටම සෝවාන් කියන එක පැත්තකින් තිබ්බත් දැන් සද්ධානුසාරී ධම්මානුසාරී
එමයි
මේ ස්ථානයේ ඉන්න කෙනෙකුට වුණත් දැන් ඇත්තටම තමන්ගේ දැන් ධර්මයේ ධර්මානුසාරී මේක තුල දැන් අපි මේ ධර්ම සාකච්ඡා දිනපතා කරන්නේ දහන්නේ යම් කිසි මතකට මේක සුද්ධ පිරිසිදු කරගන්නනේ. එතකොට මේක පිරිසිදු වෙනකොට යම් කිසි ප්‍රමාණයකට අපිට තේරෙනවා දැන් මේ වැරද්දට ගත්තේ ඒක අර දිඨින්ච අනුපගම්ම කියන එක කියන්නේ අපිට තේරෙනකොට ඔය දෘෂ්ටි කියන්නේ දිට්ඨිය මේව කරගන්න සුද්ධ වෙනවා. දෘෂ්ටි කෙනෙකුට අතම මේ සමාන නාමදරේ මහිතනේ.
එහෙනම් මම කියන්න මට එනවා කියස්.
ඔව්. ඉතින් ඉතනත් අපිට දැන් මේ අනිත් කියන්නේ නිට්ටිය අනිත්‍ය සංඥාව වඩන හැම වෙලාවකම අපි හිතුවොත් මේ නিত্য සංඥාව කියන එක කියන්නේ අතරම සක්කාය දිට්ඨිය එක වෙන වචන ගොඩකින් කියවුවත් අර හඳුරු කියන මූල සත්‍යය ගැන අපේ කියන ඒකට ඇටැක් වෙන්න ඕන නේද? දැන් මේ අපි කරන හැම එකක්. එහෙම නැත්තම් අරක තව තව පෝෂණය වෙනවා නේද?
පෝෂණය වෙනවත් නෙමෙයි වාගේ කොහොමත් පැවැත්ම දිගට කරන් යන්න මොන හරි වැඩ ටිකක් කරා කියන එක තමයි එතන වෙන්නේ. මෙහෙමයි. ඒක ඒක අර මම කිව් එකේ මෙහෙම එකක් තියෙනවා. දැන් ඇත්තටම මම හැමතිස්සෙම අහන ප්‍රශ්නේ ඔක තමයි. අපි ඔය කරන අනිච්ච වඩන එකෙන් මම අහන්නේ අර මූල නිච්ච බවට වදිනවද කියලා බලන්න කොහොම හරි.
ඔව්.
වදින්නේ
නැහැ. ඔව්.
වදින්නේ නැහැ නෙමෙයි ළඟටවත් වෙන්නේ
නැහැ. ඒක තමයි. ඒක තමයි. ඉතින් මොකද්ද හම්දුරු කියන්නේ අපි? ඇත්තටම ඒක මුල අපිට මේ දෙන්නකෝ මේ කර්මස්ථානයක් ඒකට.
ඉතින් කර්මස්ථානයක් කියලා නෝ මගේ. නෑ එතන තේරවා මෙතන කර්මස්ථානය කියන වචනේ ලස්සනයිනේ. නොදන්න කෙනා කරන්නේ කර්මයේ ස්ථානගත කරගන්න එක. ඇත්තටම දන්න කෙනාට කර්ම අස්ථානගත කරන්න ඕනේ නෑ. එයාගේ චින්තනය තුළම කර්ම අස්ථාන වෙනවා.
නෑ මම මේ මේ වචනේ
නෑ මම නිකන් කිව්වේ ඒක අදහසින් මාර ලස්සන ආපු හින්දා.
ඒකාරිය ඔව්. නෑ මම අහන්නේ දැන් බුදුහාමුදුරගෙන ඒවම් භාවෙය කියන වචනේ පාවිච්චි කරන්නේ.
එහෙම එතන බලන්නකො ඒවම් කියද්දි මොකක් භාවිතා يعني එය භාවිතා කරන්න නේද කියන්නේ?
ඒ
ඒ ඒ කියන එක දැනගින් ඉන්න ඕනේ නැද්ද?
දැනගින් ඉන්න ඕනේ අනිවාර්යයෙන්.
ඉතින් ඒක උඩ දන්න දකින්න කෙනාට නේද භාවෙය කියන එක තියෙන්නේ?
ඒ
භාවිතා බහුලීකృత වෙනවා කියන්නේ දන්න දකින්න කෙනාට කියන්නේ අර කියන්නේ ජානතෝ බික්කවේ ආසමණං කයං වදාමි කියලා ජානතෝහං පස්සතෝ බික්කවේ කාසමණං කයං වදාමි කියලා පෙන්නන්නේ. ඒ පෙන්නන්නේ බුදුහාමුදුරේ හොයසුම කියන්නේ ආර්ය ධම්මස්ස කෝවිදෝ ආර්ය කියන්නේ ආර්ය ධර්මයේ දක්ෂ හික්මන කෙනාටයි කියන්නේ කියලා.
ඇත්ත. ඔව්.
ආර්ය ධම්මස්ස අකෝවිදෝ කියන තැනට කියලා වැඩක් නැහැ හම්බෙන්නේ
නැහැ. දැන් නිකම් මේක මම මහ මෝඩ ප්‍රශ්නයක් අහන්නම්. දැන්
මෝඩ ප්‍රශ්න කියලා ගන්නෑ.
දැන් මේ අපි තු සවද්දුවර දැන් අපි තු සවද්දුවර ජේතවනාරාමේ ඉන්නකොට බුදුහාමුදුරෝ මේ භික්ෂුන් වහන්සේලා මෙහෙයුවේ මෙහෙ යම්කිසි ප්‍රමාණයකට මෙහෙයවන්නේ. දැන් අපිට ධම්මචක්කයෙන් නම් පේනවනේ ඇත්තටම දැන් මේ පස්වක මහණුන්ට මේක අවබෝධ කරවන්න දැන් මේ යම්කිසි වැඩපිළිවෙලක් කියනවනේ. අපිටම රිට්‍රීට් එකක් දෙනවා කියලා. මේ රිට්‍රීට් එකේදී ධර්ම සාකච්ඡාවමද කළේ? එහෙම නැත්නම් මේ භාවනාව හරහා මේ කරාද? මොකද්ද මේක? ඇත්තට මේක කොහොමද ප්‍රතිපදාවකට නගන්නේ? දැන්
එහෙමයි මාම කියපු එකට නිකන් සාමාන්‍ය උත්තරයක් දෙනවා නම් ඇත්තටම يعني මට අදහසක් නැහැ මේ බුදුහාඳුරු කරපු ඒ වෙලාවේ ඇත්තටම කලේ මොකද්ද කියන එක. හැබැයි සූත්‍ර කියනකොට මට නම් තේරෙන්නේ බුදුහාඳුරු හැමතිස්සෙම අර ධම්මචක්කපවත්තන සූත්‍රය එහෙම බලන්න අරගෙන අර පෙන්වන්නේ මේ මම එක්කෙනෙක්ව පින්ඩපාතයවල අනිත් කට්ටියට කියලා දුන්නා. ඊට පස්සේ ඊළඟ දවසේ අනිත් කෙනාව පින්ඩපාතයවල අනිත් ඔක්කොටම කියලා දුන්නා. එහෙම කියලා කියන්නේ. ඒ හැමදෙස්සම මට දැන් අර මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ හැමදෙස්සම කරේ මේ ධර්මය පුළුවන් තරම් විස්තර විග්‍රහ කරමින් අර අර්ථය පෙන්වන එක. එතනදී මම මෙහෙම එකක් කියනවා. මාම කියපු එක වැලිඩ් පොයින්ට් එකක් තියෙනවා. දැන් පස්වග මහණුන් කියන කට්ටියගේ චරිතය පොඩ්ඩක් බලන්නකෝ. ඒ ඉතිහාසය තුල. ඔතන කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවෝ බෝසත් කුමාරයා ඉපදුනාට පස්සේ එකඟිල්ලක් උස්සලා අනාගිය කියපු තරුණයානේ. ඒ තරුණයා කියන්නේ මොකද්ද? ගෙදරට ඇවිල්ලා ගෙදරට කියනවලු අනාගතයේ බුදු වෙන උත්තරමේක ලෝකේ පහළලා ඉන්නවා. ඒ හින්දාම තවුස් දම්පුරන්න යනවා කියන එක.
ඔව්.
ඒක තේරෙන්නේ නැද්ද? ඒගොල්ලෝ හිතේ තියෙන චංචල කම්පන බව අඩු කරන ප්‍රතිපදාවක අවුරුදු 29ක් වෙනකන් ඉඳලා තිනවා කියලා.
හ්ම්.
එතකොට ඒගොල්ලන්ට ආයි මනසේ සෑහලුව කියන එක නිකම්ම තිබිලා තිනවා ජීවිතේ.
අනිවාර්යෙන්.
ඉතින් එතකොට ඒ වගේ කට්ටියකට ආයි හිත සෑහලු කරන්න කියලා බුදුහාමුදුරුවෝ අමුතුවෙන් කමටහනක් දෙන්න ඕනේ නැහැ කියන එකයි මට හිතෙන්නේ.
ඒ
එතකොට ධර්මයේ සාකච්ඡාව තුළ උප්පරිමෙන්ම අරගොල්ලන්ට ගන්න පුළුවන් මනසක් හැදිලා තියෙන්නේ දැන්.
ඒ
හැබැයි එතන තෝරන එක කියන්නේ එච්චරක් තේරුම් කරන්න උනා හැබැයි පස්සක මහණුන්ටත් බුදුහාමුදුරන්ට.
ඒකත් අනේක නෝ ඒක මම මේ අර ඒකේ ඩේන්ජර් එකත් අනිත් පැත්තට ලොකු ඩේන්ජර්. දැන් මේ සමතය දියුණු කරපු කියන සමතයට ඇලිච්ච කෙනාට සමහර විට නොඇලිච්ච කෙනාට වැඩිය අමාරු වෙන්න පුළුවන් ඒකෙන් එළියට ගන්න. දැන් අපි ලතියන
නෑ මම මේක එහෙම කියන්න බෑ. මෙතන අපි දැන් මම අපි අර මුලින්ම කතා කරේ මෙතන ශ්‍රද්ධාව කියලා කියන්නේ Taman දන්න දේ හරි කියන ශ්‍රද්ධාව නෙමෙයිනේ වෙන්න ඕනේ. සත්‍යයක් පවතින බවටයි ශ්‍රද්ධාව වෙන්න
ඕනේ.
එතකොට එයා මොන දේ කළත් එයා දන්නවා මම මේ කරන එකට වඩා සත්‍ය පවතින බව. ඒකේන සමතයට ඇලෙනවා කියන එකට යන්නේ.
ඒකත් නමුත් අද අපිට වෙලා තියෙන හැමතැනේ දැන් මෙහෙමනේ දැන් අපි අපේ මේ මේ මනස දැන් බලන්න මේ මේ බටහිර ලෝකයේ බලන්න මයින්ඩ්ෆුල්නස් කියන එක මහ විපත්තියක් වෙලා තියෙන. ඒ කියන්නේ ඒක ඒක 1.4 බිලියන් ඉන්ඩස්ට්‍රි එකක් මෙහෙ. දැන් මම ඉංගලන්තේ නම් මේ කතා කරේ. ඉතින් නමුත් මේ හැමතැනකම මේ තරම් විශාල ඉන්ඩස්ට්‍රි එකක් බිස්නස් එකක් වෙලා තියෙනවා. එතකොට මේකට ඇඩික්ට් වෙලා දැන් ආපහු දැන් මිනිස්සු මේක අන කොමර්ෂලයිස් කරලා. එතකොට මේ හරහා මිනිස්සුන්ට දැන් අර ෆෝල්ස් සෙන්ස් ඔෆ් සිකියුරිටි කියන එක. ඒ කියන්නේ වැරදි අදහසක් ඇති වෙනවා මේක තමයි පාර. ඊට පස්සේ අන්න මේක නික අර OPM එකට ඇබ්බැහි වුණා වගේ මිනිස්සු මේකට ඇබ්බැහි වෙනවා. ඊට
පස්සේ හැබැයි මම මෙතන මේකයි. ඔතන ඔය බටහිර චින්තනය ගැන මම නිකන් මට තේරෙන අදහස මං කිව්වොත් ඒ කවුරුත් සත්‍ය හොයන අදහසක නෙමෙයිනේ ඔය වගේ ප්‍රතිපදාවට එන්නේ. ඒගොල්ලන්ට ඕනේ මනස සහැල්ලු කරගන්න විතරයි. ඒ කියන්නේ සරලව ස්ට්‍රෙස් රිලීෆ් එකට විතරයි ඕක කරන්නේ.
ඒකත්
එතකොට මේකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ ඒ වගේ තැනක. සත්‍ය හොයන කෙනා මනස සහැල්ලු කරන්නේ මනස සහැල්ලුවත් විඳින්න නෙමෙයි. හැබැයි මනස විඩා තියෙන කෙනා මනස සහැල්ලු කරන්නේ අර මනසේ සහැල්ලුවත් විඳින්න. ඒකයි මයින්ඩ්ෆුල්නස් කියන එක බිස්නස් එකක් පැත්තට ගන්න පුළුවන් වෙලා
තියෙන්නේ. එහෙයි. සමහර අය ඇත්තටම ජෙනුවින්ලිම සමහරු ඇත්තටම ආධ්‍යාත්මික වශයෙන් මේ මේකක් තියෙනවා. එතකොට නමුත් මේගොල්ලන්ට තියෙන එකම ගැටලුව ලොකු මේක අර ලොකු ආපහු අර මේ කාම ඡන්දයට යනවා වගේ මේකට ඇබ්බැහි වීමක් වෙලා ඊට පස්සේ ඒගොල්ල එතනින් එළියට ගන්න බෑ. දැන් අර සමතය දියුණු කරපු කෙනා එළියට ගන්න බැරි. ඒ කියන්නේ මොකද ඒ තරමට ඒක ඒගොල්ලන්ට ඇත්ත වෙනවා.
ඔව් මට මම මේ 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 අද මේ අර එවපු එකක් මම කියන්නම්. මේ ලස්සන කතාව මේකේ තියෙනවා. මේ මේ පාලි මේකේ තියෙන ජේතවනාරාමේදී චූලේකසාටක හට මේ වදාළ ගාතාවක් කියලා බුදුහාමුදුරනේ. මේක බලන්න අර්ථය. ඒතර වෙන්නනේ අබිත්තරේත කල්යාණේ පාපාචිත්තං නිවාරේ දන්දංහි කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝහර. මේ තේරුම දාන සීල භාවනා ආදී යහපත් පින්කම් ඉක්මනට කරගන්න ඕනේ. මේ සරල සිංහල අදහසක් මට ඒවල තියෙනවා මං කියන්නේ.
එහෙයි.
ඒ වගේම පාපයෙන් හිත වළක්ව ගන්න ඕනේ. ඕනකමක් නැතුව. ඒ කියන්නේ තමන්ට කිසිම ඕනකමක් නැතුව පමා වෙවි පින් කරගන්න ගියොත් තමන් දන්නේම නැතුව හිත වැටෙන්නේ පවට කියලා බුදුහාමුදුරේ කියන්නේ.
එහෙයි.
එතනින් තේරෙනද අපිට අද වෙලා තියෙන එක? අපි මේව සත්‍යයක් තියනවා කියලා අපි ඒකට උත්සාහ කරන්නේ නැතුව අපි පින්කම් කර කර ඉන්නවා. ඒ පින්කම් කරමින් ඇත්තටම අපි නොදැනුවත්වම අපි අර සත්‍ය හොයනවා කියන එකට කරන පුණ්‍ය කර්මයේ පැත්තර නෙමෙයි යන්නේ.
නෑ.
ඔව්. එනවා. අන්නේ ඒ විදිහට කරන එක තමයි ඇත්තටම කරන්න එපා කියන්නේ. නැතුව පින් කරන්න එපා කියන නෙමෙයි කොහොමවත් කියන්නේ.
එයි එයි.
දැන් මේ ගාථාන්න තේරෙනවනේ. Tamanට ඕනෑකම තියෙනකොට එයා පින කුසලේම තමයි කරන්නේ. හැබැයි යාට වැඩක් නැති වුණාමත් කර කර ඉන්නේ අර සමහරට සමාජෙට පේන්න හොඳ දේවල් විතරයි. හැබැයි යාගේ ඇතුලෙන් ඕනකමක් නෑ යහපතට යන්න.
ඒ
අර මයින්ඩ්ෆුල්නස් එකකට මට ඒ වගේ තමයි කියන්න තියෙන්නේ. මොකද මිනිසුන්ට අර හිතේ ඒකලස් බව වුණාම ඉතින් අරක කර කර ඉන්නවා. හැබැයි ඒ කියන්නේ බුදුහාමුදුරු කියන්නේ චිත්ත සමාධිය නෙමෙයි බුදුවරු මේ අනුශාසනා කරන්නේ චිත්ත විමුක්තිය. චිත්ත විමුක්තියයි චිත්ත සමාධිය අපි පටලවගෙන තියෙන්නේ. චිත්ත විමුක්ත වෙන කෙනාට සමාධිය පිලිසරණක් නිවනට, චිත්ත විමුක්තිය නැති කෙනාට සමාධිය පිලිසරණක් ලෝකෙට.
දැන් අපි අර මුලට ආපහු ගියොත් දැන් අනිච්ච සංඥාව අපිට අනිච්ච සංඥාව වඩන්න තියෙන මොකක් හරි ක්‍රමයක් අපිට දැන් මොකක් හරි ක්‍රමයක් ඇතිනේ මොකද හාමුදුරුවෙකට මේ අපිට
මමත් කියන්නේ මමත් මේ ඊටාම වංක හැංගීම මම මේ කියන්නේ මමත් තාම හොයනවා වඩන්න පුළුවන් විදිහක් නම් මට එකකින්වත් වඩන්න පිළිසක් හම්බෙන්නේ නැහැ. එහෙනම් මම ඒක තාම ආංකෝ කිව්වේ මම අර ඔයාලට කියන්නේ මගේ වචනේට ගන්න දෙමෙම මම ඒක කිව්වේ. මම දැන් අර පෙන්නපු විදිහෙන් බලන්න කොහොම ගියත් අපි මේක වඩන්න ගියොත් අපිට වඩන්න හම්බෙන්නේ ඇත්තරම අනිච්ඡත්වය තේරෙන්න ඕන තැනද නැත්නම් වෙන තැනකින්ද අල්ලගන්නේ කියන්නකො. එතන අදහස දැක්කන
අපේ රවි මහත්තය කතා කරා. අම්බුනේ අවසරයි.
අවසර ස්වාමීන් වහන්සේ.
එමෙම.
ඔයාලේ ඉස්සෙල්ලා අර කතා කරපු සමතයේ එකට අපිට අර සමහර චරිත ගත්තහම දැන් සුනීත සෝපාක වගේ පටාචාර වගේ අය ගත්තහම අර සමතයක් වන එක ඇහුවා කියන එකක් එන්නේ නැහැ නේද? ඒක කොහොමද මේ
නෑ මම එතන හැමතිස්සම පෙළේ බලන්න බුදුහාමුදුරුව පෙන්වන්නේ සාමොක්ඛංශික ධර්මදේශනාව වෙනම නම් එතන වෙනකොට වෙන්නේ ඒගොල්ලන්ට විනීවරණ මට්ටමට හිත සමත වෙලා තියෙන්නේ. එතකොට කොහොමද සමතයක් පිළිම තමයි යන්නේ? පැහැදිලිද?
මයික් එක ඔෆ් වෙලා තියෙන්නේ කොග්ගලගේ මහත්තයා. ඩ්‍රොප් වුණා දැන්නේ සවන.
ඒක තමයි නේ ආයි සිග්නල් ඩ්‍රොප් වුණා. අපිට ඉස්සරහට යන්න අපි යන්න මොකද කරන්නේ?
සමහරවිට අපිට ඇහෙනවා
කියන්නේ. ඔව් ඒක හරි මේ රවි මම ප්‍රශ්නය අහුවා.
රවිවට
ඇහෙනවා. හරි මම ඒතර මම කියවක තේරුම අර නීවරණ සමතය කියන එක පෙන්නවා හැමදාම.
ඒ කියන්නේ එතන ක්ෂණිකව නීවරණ සමතයක් වගේ නේද?
ඒ කියන්නේ අනිවාර්යෙන් ඔතන මාර්ගඵල ලබන්න නම් නීවරණ සමතය වෙන්න ඕනේ. ඒ කියන්නේ සමතය සමත පූර්වාංගම වෙන්න ඕනේ ඔතනින්ද.
ඔව් එතන මේ අපි මතු කළේ දැන් අර
ගාතාව කිව්වා ඊළඟ සාමකාසික දේශනාව ගැන එහෙම ගැද්දි.
ඔව් දැන් පස්වග මහණුන් වගේ නම් අවුරුදු 29ක් විතර ඒ සමතේ හිටියා කියන්න පුළුවන්. ඒත් අර වගේ
චරිත තේරුම් ගන්න පුළුවන් නේ මම අර අවුරුදු 29ක් හිටියත් දැන් කොණ්ඩඤ්ජ මහරතන් කොණ්ඩඤ්ජ මේ ස්වාමීන් වහන්සේට සෝතාපන්න වුණාට ඉතුරු හතර දෙනාට ඒ සමතයක් ප්‍රමාණාත්මක වෙලා නැහැ කියලා.
එහෙම ඒ නිසාම තමයි ඒ සමතය ගැනද එතන මේ අදහස් වෙන්නේ නැත්තම් ප්‍රඥාවේ යම් කිසි මට්ටමක්ද
නෑ ඒක තමයි මෙතන අර මේ මම සමතය කියලා අදහස් කරන්නේ හිතේ තියෙන අර ගැටන කලබලකාරීත්වය අඩු වෙන්නේ නැතුව කියන දේ අල්ලගන්න අමාරු වෙන්නේ.
ඔව් ඒ
කියන දේ ඉක්මෝලා එක එක දේවල් හිතනවා නම් අතීත අනාගත ගැන කතා කර කර ඒක මනස තුල කැකෑරෙනවා නම් මේ කියන දේ ඒ වචන තුලින් අල්ලගන්න අමාරු වෙන්නේ යාට. ඔය හැමෝම සාපේක්ෂත්වයේ තුරනේ දඟලන්නේ.
ඔව් සයින්ස් එතන දැන් මම අදහස් කළේ දැන් ඒ කාලේ ඉන්දියාවේ සමතය වඩපු හැතරම ධාන වඩපු බොහෝ දෙනෙක් හිටියානේ.
එහෙමයි.
හැබැයි ඒ එහෙම කියලාම මේක අවබෝධ වෙන්නේ නැහැ නේද ධම අහනකොට.
ඒක තමයි මම මෙතන කියන්නේ මේ දැන් ඔය ලෝකයේ තුල කරන සමතය මේකට උපනිශ්‍රයයි. හැබැයි ඒ සමතය තිබ්බ කියලා අහුවෙන්නේ නැහැ. ඒකදී තමයි මම මතක් කරේ අර බණ අහන්න හිත එකලස් වෙන එකට අපි කරන මේ සමත ප්‍රතිපදා හරි. හැබැයි ධර්ම ශ්‍රවණය කරනකොට අර ධර්ම ශ්‍රවණයෙන් ප්‍රතිඵල ලබන්න ඕන මට්ටමට විනීවරණ සමත වෙන්නේ නැත්නම් අර සමතේ කොච්චරවත් වැඩක් වෙන්නේ
නැහැ. එහෙම එතන දැන් ඔබවහන්සේ සමතය අවශ්‍යයි කියන එක හරි උපනිශ්‍රයක් තියෙනවා. ඒ වගේම උපනිශ්‍රයක් නැද්ද මේ ධහම විමසන ගතිය? දැන් අපි ධහම
විමසනකොට ධහම විමසනවා කියන එකෙන් වෙන්නේත් අර මනසේ තියෙන දුවන ගතිය නැත්නම් අර වෙන වෙන මිත්‍යා දෘෂ්ටි හිතන ගතියෙන් මනස එකලස් කරලා හදාගන්න එකම නේද ආයි.
එතන සානහස දැන් මේ කියන්නේ බුදුදහමක් ඇහුනේම නැතත් හිත එකඟ කරගෙන ඉන්න පුළුවන් නේ අපි ගමු ආලාර කාලාම උද්දකරම් පුත්ත වගේ ගොල්ලන්ගේ හිත බොහොම
එක සමත් සමාධි.
ඔව්.
ඔව් මම ඒක තමයි අදහස් කරේ අපිට නුවණසක් පහළ නොවන තාක් අපි කරන සියලු ප්‍රතිපදා වලින් වෙන්නේ අර අපේ තියෙන මනසේ තියෙන ස්වභාවයට ඒකාත්මික වෙනවා මිසක මනස ඉක්මවන්න පුළුවන් විදර්ශනාවක් හම්බෙන්නේ නැහෙනි. දහම් විමසනවා කිව්වා.
ඔව් විදර්ශනාව හමුණු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍ය ඥානය හමුණු වෙන්න පුළුවන්. ඉතින් සමතේ හිටියත් හමුවෙලා නැහෙනි. ඒ සමතේ ඉන්න කෙනෙක් උනත් කරන්න ඕන ඊළඟට දහම විමසීම කරන්න වෙනව නේද සායන? ඒ කියන්නේ සමතේ වගේම කොටසක් නේද දහම විමසීමක් කියන එක මං අහන්නේ.
එහෙමයි. මම අහන එක මට තේරුණා. ඒ කියන්නේ දැන් මම මෙතන අදහස් කරේ සමතයමයි දහම විමසීම කියන පැත්තේ.
එද එහෙමනම් දැන් අර දහම ඇහෙන්නේ නැති කෙනෙකුටත් අවබෝධ වෙන්න ඕනනේ.
නෑ නෑ ඒක තමයි මම කිව්වේ. දහම ඇහෙන කෙනාට මේ අර මූලිකව තියෙන සමතය උපනිශ්‍රයයි අර කියන දේ හොඳට අහගන්න. හැබැයි අර විනීවරණ සමතයි කියන නැත්නම් යෝනිසෝමනසිකාරය උපදින තැනට මනස එකඟ වෙනවා කියන එක වෙන්නේ අර ඇහෙන සද්ධර්මයත් එක්ක.
එහෙමයි. දැන් ඒ ඇහෙන සද්ධර්මේ මං කියන්නේ දැන් කලින් ඇහිලා හරි ඊළඟට සමතය වැඩුණ මනසකට ඒ දහම් මතක් වෙලා හරි විමසන්න පුළුවන් කමක් එනවනේ.
මම මෙහෙම දවසක් ගත්තේ දැන් අපිට දැන් යම් දෙයක් ඒ කියන මොහොතේ අහුවෙන්නේ නැතුව ඊළඟට කොච්චර අපි මෙනෙහි කරත් අපි කලින් අපිට තේරිච්ච විදිහටමනේ මෙනෙහි වෙන්නේ.
සමතේ වැඩුණාම ඒ කියන්නේ හිත ගොඩක් එකඟ වුණාම
ඔව් හිත එකඟ වුණත් එකඟ වෙච්ච හිතට තේරෙන්නේ තායි හිතටම තේරෙන දෙයක් මිසක හිත අභිභෝගයක් නෙමෙයි නේද?
නෑ එතන එකපාරටම තේරෙනවා කියන එක නෙමෙයි මං කියන්නේ. එතකොට ඒ එහෙම මනසකින් දහම විමසුවොත් සත්‍ය ඥානයට එන්න පුළුවන්කම වෙන්න පුළුවන් නේද කියලා. ඒ කියන්නේ සමතෙන්ම විතරක් නෙවෙයි. දහම විමසීමත් අනිවාර්යෙන් වෙන්න ඕනවා.
එහෙම ගත්තොත් මම දැන් අපි එහෙම ගමු දහම විමසන්න පුළුවන් ද දහම දැක්කේ නැති කෙනෙක්ට?
නෑ මෙහෙම නේ දහම දැක්කනම් විමසන්න දෙයක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒකට සම්මාදිට්ඨිය ඇවිල්ලා නේ.
ඔව් මම විමසනවා කියලා මතක් කරේ මේ කියන්නේ ආයි දැන් ඔව් මෙහෙම ගන්නකෝ හරි. දහම අපි මාම කියපු වර්තෙන් ගත්තොත් දහම විමසනවා කියන එක තුල එයාට එහෙනම් හරියට විමසනවා නම් කර්ම කියන්නේ කර්ම මට්ටමෙන් නැත්තම් ලෝකේ මට්ටමින් ඉක්මෙන්න පුළුවන් වෙන්න එපේ.
මං කියන්නේ ඒ ඉක්මෙන්න පූර්ව ප්‍රතිපදාවක් විදිහට කොටසක් විදිහට මම මේ කියන්නේ.
ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ඒකට මතක් කළේ එතකොට එයා දහම විමසනවා කියන එකෙන් කරන්නේ ඇත්ත දහම විමසනවා කියන එක නෙමෙයි.
සමහර විට දැන් ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකො දැන් පස්වග මහණුන් මුලින්ම ඒ බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා ඒ සාකච්ඡා කරද්දි වෙන්නේ දහම විමසීමක් නේ. ඒ කියන්නේ අවබෝධයට කලින්.
එහෙමයි එහෙමයි.
අන්න ඒ කොටස මං කියන්නේ ඒක ගන්න වෙන්නේ අපිට පූර්ව ප්‍රතිපදාව විදිහටනේ.
ඔව් ඒක තමයි. එතකොට එතන අර එතන හැබැයි එතන ප්‍රයෝරිටයිස් වෙන්නේ ධර්ම දේශනාව බුදුහාමුදුරු කරනකොට ඒකත් එක්ක අවධානයෙන් යන එකනේ.
ඔව් ඒ අවධානයෙන් යෑම අපි හිතමු දැන් සතියක් විතර ওই විදිහට සාකච්ඡා කළා කියලා අර පින්ඩපාත එක්කෙනෙක් වඩින ගමන් අනිත් අය හිටියා එහෙම එහෙම ඒ විමසීමක් නේ කරන්නේ. එතකොට සත්‍ය ඥානයවත් ඇවිල්ලා නැහැ නේ ස්වාමීන් වහන්ස. එතකොට ඒ සමතයත් එක්ක දහම විමසීමක් වෙනව නේද?
එහෙමයි. මාම කියන පොයින්ට් එක හරියි. කියන්නේ මම උතන ඔය දහම කියලා අදහස් කරේ අර ඇත්තටම දහම් ඇස පහළ වෙනකොට තේරෙන ධර්මපරියායත් ඒක පහළ නොවෙන්න කලින් අපි ධර්මයේ කියලා කොච්චර විමසුවත් මුල නොදන්න කෙනා මුල හොයන්න යන වගේ තමයි ධර්ම කියන්නේ ධර්මය නොදැක්ක කෙනෙක් ධර්ම විමසනවා කියන එක.
ඔව් ඒක හරි.
අන්නේ අර්ථයෙන්ම ඒකත් යන්නේ සමතේකට කියලා.
එහෙමයි. අර පූර්ව ප්‍රතිපදාවේ කොටසක් විදිහට ඒ කියන්නේ හිත එකඟ කිරීම විතරක් නෙවෙයි කියන එක මම මේ කියන්නේ. ඒ
එහෙමයි. හිත එකඟ කරනවා කියලා මම අදහස් කරේ අර එක අරමුණකට ගෙනලා තියන් ඉන්න එක නෙමෙයි. ඒ කියන්නේ මොනවා හරි ඒ දහම මෙනෙහි කරනවා කියන එකෙන් වෙන්නේ මනස ප්‍රමුදිත කරගන්න කරන සමත මට්ටමක් අර්ථයෙන් තමයි මම අදහස් කරේ.
එහෙමයි. පැහැදිලි.
අපේ මාමහපු එකේ අර සීල සූත්‍රයේ ලොකහඳු තැහුවේ අර පෘථග්ජනයත් පංච උපාදාන ස්කන්ධේ අනිච්ච දුක්ඛනත් බලනවා කියලා.
එහෙමයි සයින්සර්.
අන්න ඒ අර්ථෙ මම හිතන්නේ රවි මම කියපු ගත්ත එක ලස්සන දෙනවනේ.
මොකද්ද සයින්සර්?
රවි මමත් දැන් මේ කිව්වේ අර දැන් දහම මානසිකාරය කරන එක මේ ධර්මාභී සමය ලබන්න උපනිශ්‍රයයි නේද කියන එක. ඒ කියන්නේ සමතය විතරක් නෙමේ දහම මෙනෙහි කරනවා කියන එක. ඒතකොට ඒ මම දහම මෙනෙහි කරනවා කියන එක අදහස් කරේ ලෝකය තුල සමතයක් තුල කරන්න තියෙන උත්කෘෂ්ඨම විදිහක් තමයි දහම් මානසිකාරය. අර සීල සූත්‍රයේ පෙන්වන විදිහට පුතඥයාද පංච උපාදාන ස්කන්ධයේ අනිච්ච දුක්ඛනත්ත මෙනෙහි කරනවා කියන වගේ තනත් තමයි දහම් විමසනවා කියලා ගණ්ඩ වෙන්නේ දහම් අවබෝධයට කලින් තැන.
එහෙමයි. අපි ඒ ඉස්සෙල්ලා සීල සූත්‍රේ මතකලේ දැන් අර අපේ නායක සාමණේරයන්සෙත් මතකලේ එතන අර රහතන් වහන්සේ දහම විමසමින් ඉන්නවා කියන එක මේ ගැන තමයි පොඩි අපහැදිලිතාවයක් තිබුණේ වෙලාවේ.
ඒක මම PhD එක ගැන කිව්වා මම ඒ උදාහරණයක ඇහුණාද?
ඇහුණ සයින්ස් එකත් අපි අහගෙන හිටියේ.
ඒක ඇහුණාට එතන සංඝහම් ඒ සූත්‍රේ දැන් අර මුල ශ්‍රේක පුජ්‍යලයට ඒ තියෙන වචන ටික එහෙම්මමනේ තියෙන්නේ රහතන් වහන්සේට. කිසිම
නැහැ. වැඩේ තියෙන්නේ මම මේ පුතඥයාට පෙන්වන්නෙත් ඒ වචන ටිකමයි නේද?
එහෙමයි. ඒකම තමයි මේ අහන්නේ. දැන් එතන ඒ විමසන විදිහක්
අපේක කෙනාට කියලා තියෙන්නේ පුතග්ජනයටත් ඒකම වෙන්න එපා එහෙනම්.
ඔව් ඒක තමයි ඒක මේ
නමුත් ඒක එහෙම ගැලපෙන්නේ නැහැ කියලා තේරෙනව නේද?
කිසිම විමසීමක් කරන්න අවශ්‍යද කතංකරණීයන් කිව්වට
මම එතන කතංකරණීයන් කියන එක හරි ඒ කියන්නේ දැන් අපි මම මෙහෙම උදාහරණයක් කියන්නම් දැන් අපිට කරන්න දැන් මෙහෙම ගන්න බිස්නස් මම මේ උදාහරණයක් ලෝක උදාහරණයක් කියන්නේ හොඳයි මං කියන එක ඇහෙනව නේද මං
ඇහෙනව ඇහෙනව අපි හගෙන ඉන්නේ
මම ලෞකික උදාහරණයක් කියන්නේ බිස්නස් එකක් ඩෙවලොප් කරලා ඩෙවලොප් කරලා ඩෙවලොප් කරලා ඒක ස්මූත්ලි රන් වෙන මට්ටමට ආවොත් එතන අපිට පේන් එළියෙන් ගත්තාම ඒකේ ඉන්න ඒ බිස්නස් එක හදපු කෙනාට කරන්න වැඩක් නෑ වගේ තමයි. හැබැයි يعني කරන්න වැඩක් නෑ කියන්නේ යාට අමුතුවෙන් කරන්න දෙයක් නෑනේ. ඒ වැඩේ කෙරෙනවනේ කොහොම?
ඔව් ඔව්. එහෙමයි.
අන්න ඒ වගේ අර්ථයක්.
ඔව් එතන අර වගේ මෙනෙහි කිරීමක් නෙමෙයි නිකන් අර බිස්නස් එක පැත්තේ පේන් නැවිලා යනවා වගේ වැඩක් වෙන්න පුළුවන් නේ.
අන්න හරි. එතකොට ඒක දිගටම ස්මූත්ලි කන්ටිනියුස් වෙනවා. ආයි ඒකට අත දාන්නවත් මොනවත් කරන්න දෙයක් නෑ.
ඔව්. හැබැයි අර දැන් අර විදිහට ඒ සූත්‍රය කියනකොට ටිකක් කන්ෆියුස් වෙනවා වගේ කියන්නේ අර විදිහම එකමනේ ඒ
වචන එකයි මම ඒකේ කන්ෆියුෂන් එක පෙන්වුවේ දැන් අපි ගත්තොත් සීක සහ ආසේක කෙනාටත් කියන වචන ටිකම නම් පුතඥයට කියන්නේ ඒක අපිට බැලුවල් වලට තියෙනවනේ එහෙම වෙන්න බෑ කියලා.
එහෙමයි.
ඔව්. ඒතර තේරෙනවනේ එහෙනම් ආසේක සහ සීක කෙනාගේ ස්වභාවයත් අර වගේම වෙනසක් තියෙන්න ඕනේ කියන්නේ.
එහෙමයි. ඒ වුණාට නිකන් අදහසක් එනවනේ අර දැන් රහතන් වහන්සේ සතිය පිහිටන්න ඕනද ඒ වගේ
ඕ මම උතන මම ඌට වඩා හොඳ උදාහරණයක් කියලා දැන් අපි හඳුන්නේ රහතුන් වහන්සේලා අශ්‍රද්ධා කියලා
ඒක
අශ්‍රද්ධා කියද්දී අපිට ඉන්නේ ශ්‍රද්ධාවක් නැහැ කියන එක. නමුත් උතන තියෙන ශ්‍රද්ධාව පරිපූර්ණයි නම් ආයි ශ්‍රද්ධාවක් එන්නේ
නැහැ
නේ. ඔව් ඔව් ඒක අපිට
ඔව් ඒක පැහැදිලි අර සප්ත බොජ්ජංග වලත් නැහැ නේ ශ්‍රද්ධා සබ්බොජ්ජංග කියලා එක.
එහෙමයි එහෙමයි.
මේ සයිනස් ඒකටම මේ අදාළ කරේ අපි ඒක ඇර තියෙන රහතන් වහන්සේ සර්සෝපදිශේස අනුපදිශේස කියන එක අපි පොඩ්ඩක් මෙහෙදි ටිකක් ඔබ සාකච්ඡාවට ලක් වුණ කාරණාවක් ඒක.
එහෙමයි.
අපි අර අපේ මහත්යත් කියන දැන් ඒතන සෝපදිශේස කියන තැන ඒක නිකන් ඒක මොකද්ද ඔබ වහන්සේ කොහොමද ඒක අර්ථකථනය වෙන්නේ කියන එක
මට ඒකට මේ ඇත්තම ඔය ඇවිල්ලා කතා කරන්න තරම් ටිකක් තියෙනවා. හැබැයි මේ මං හිතන්නේ අපි අදාදින් නැතුව ඕක පොඩ්ඩක් මේ ඒක අපි එනම
විදිහට පොඩ්ඩක් බලමු. ඊට පස්සේ කතා අපේ මේ ස්වාමීන් වහන්සේ නගර පොඩි ප්‍රශ්නයක් තියෙනවා උන්වහන්සේ කහයි චුට්ටක්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
දරෝසනාවන්ද.
මට පොඩි අර මේ සබ්බාස සූත්‍රයේ ආශ්‍රව පොඩි ගැටලු කීපයක් තියෙනවා පැහැදිලි කරගන්න.
එහෙමයි.
ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනස්කාරයේ නිවැරදිව කරගන්න පුළුවන් මේ සෝවාන් වුණාට පස්සේද?
මොකද අපි හඳුන්නේ පොඩ්ඩක් ඩ්‍රොප් වුණාමඩ.
ඔව් යෝනිසෝ මනසිකාරය හරියට කරන්න පුළුවන් වෙන්නේ සෝවන් වුණාට පස්සේද? ඒ සබ්බස්ස සූත්‍රය අනුව
මිසෝ මනසිකාරයේ ඉපදෙන්නේ ධර්ම ශ්‍රවණයකදී. පෙන්වන්නේ සතර සෝතාපති අංග වල යෝනිසෝ මනසිකාරය ධම්මන ධම්පටි පදාවයි කියන එක.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒ කියන්නේ තැනින්ම අල්ල ගන්න පුළුවන් කියන එකනේ.
එහෙමයි.
එතකොට පටන් ගන්න තැනින් එක දවසක් අල්ලගත්ත කෙනාට එයා පටන් ගැනීම කියන එකේ ඥාණය තුල පිහිටනවා. ඒකයි අර පෙන්වන්නේ ඥාන විභංගවල දිට්ඨි සංඥා චිත්ත කියලා විපලස තුනක් තියෙනවනේ.
එහෙමයි.
ඒකෙදි අනිත්‍ය දුක්ඛ අනත් අසුභ කියලා විපලස හතරක් තියෙනවනේ.
එහෙමයි.
එතනදි පෙන්නවා සෝතාපන්න කෙනාට යෝනිසෝමනසිකාරය ඉපදුනහම එයාට වෙන්නේ මොකද නේද? අනිච්ච සහ අනත්ත් කියන එක දිට්ඨි සංඥා චිත්ත කියන තුන් තැනින්ම ගලවෙනවා.
එහෙමයි.
ඒකට එනවාද අර මම අර කියද්දි කියන්නේ අර ඥාණයක් අවදි වෙනවා කියන එක. ඒ ඥාණය අවදි වෙන උනා කියන්නේ යෝනිසෝමනසිකාරය තුලින් තමයි හමු වෙන්නේ ලෝකය. ඒ කියන්නේ කරලා නෙමෙයි ඈ.
ආ එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ තැප වෙන්නේ. බුදුහාමුදුරුවෝ තැප වෙනෝනේ සෝතාපන්න කෙනා නියත වශයෙන්ම සම්බෝධි පරායන වෙනවා කියලා මග නවතින්න නැතුව.
එහෙමයි.
ඒ අර්ථයෙන් ඉන්නේ යෝනිසෝ මනසිකාරය අවදි වෙච්ච කෙනාට ඕකම ගන්න ඕන කර හත්වෙනි ඉන්ද්‍රිය කියන්නේ උතනට.
ආහා එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඊට කලින් කරන එක නිකම් මනසිකාරයක් විතරයි නේ ස්වාමීන් වහන්සේ.
මෙහෙමයි අපි හඳුනේ එතන මනසිකාරයක් විතරයි කියලා ඒක අයින් කරලා වැඩක් නැහැ. හොඳේ මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ එකයි ඔය මනසිකාරයම තමයි මේ යෝනිසෝ මනසිකාරය පැත්තට හැරෙන්න තියෙන මාර්ගය.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හැබැයි මේ මනසිකාරය කරන ගමන් ධර්ම සාකච්ඡාව ධර්ම ශ්‍රවණිය සියල්ල හරියට වෙන්න ඕනේ.
එහෙමයි. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඔය තව කෙටලුව මට හරි දැන් අපි මොහොතින් මොහොතේ ඉන්න සාමාන්‍යයෙන් මේ දවස ගෙවනකොට යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද ඉන්නේ කියන එක අනුව නේද අසුතුවා පුතත් ජනද සුතුවා ආර්ය ශ්‍රාවකද කියලා තීරණය වෙන්නේ.
ඉතින් ඕක අපිට හිතලා ගන්න බෑ. අපි යෝනිසෝමනසිකාරද අයෝනිසෝමනසිකාරද කියලා අපි හිතලා ගන්නවා කියන්නේම විඤ්ඤාත මට්ටමකින්නේ.
අය එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඒක කොහොමවත් අයෝනිසෝමනසිකාරේ තමයි එහෙම බැලුවොත්.
එහෙමයි එහෙමයි. හරි හරි.
ඒකයි මම කියන්නේ දැන් ඔය ඔතන මෙහෙම කරන්න අපේ. ඒ කියන්නේ ඔය ඔතන තියෙන ධර්ම ඔය තියෙන දැනුම් සම්භාරය ගන්න හැබැයි ඒක අපිට ඇප්ලයි කරන්න බලන්න එපා. මොකද ඒක ඇප්ලයි කරන්න අපිට එහෙම නුවණක් ගන්න බෑ.
ගන්න බෑ නේ ස්වාමීන් වහන්සේ.
ඒකෝ අපි නිකම්ම විතරකොල හිර වෙනවා අන්තිමට. පැහැදිලිද?